ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
දැන් එහෙමනම් අපි සූදානම් වන්නේ ලෝ වටා විදෙස් විති සමාලෝචනය ආරම්භ කරන්නට සුපුරුදු පරිදි ලෝකයේ මේ වෙනකොට තියෙන සුවිශේෂීම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්ඡා කරන්න. සුපුරුදු ලෙසින්ම ශ්‍රී ලංකාවේ සිට දැන් සම්බන්ධ වෙලා සිටින මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
සමස්ත ලෝකයේම තාම ප්‍රමුඛ අවධානය යොමු වෙලා තියෙන මියන්මාරයට. මියන්මාරයේ මේ සතියකට කලින් හමුදාව විසින් බලය අත්පත් කරගත්ත මියන්මාර් නායක අවුන් සාන් සූචි මේ වෙනකොට අත්අඩංගුවේ පසු වෙන්නේ. ලෝකයේ බොහෝ රටවල් මේ සම්බන්ධව දැඩි අප්‍රසාදය පළ කරමින් තියෙනවා. විශේෂයෙන්ම හමුදා පාලනයක් පැවතියත් රට තුලත් විශාල වශයෙන් ජනතාව වීදි බැසලා උද්ඝෝෂණ පවත්වනවා. මේකත් සුවිශේෂී තත්වයක් විදිහට අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තා කරමින් තියෙනවා. ඒ අතරතුරේදී අපි දැනගන්න කැමතියි මියන්මාරයේ මේ වෙනකොට තියෙන අලුත් තත්ත්වය සහ ලෝකයේ ප්‍රබල රටවල් ඇමරිකාව ඇතුළු ප්‍රබල රටවල් මියන්මාරයේ සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගද ගන්නට උත්සාහ කරමින් සිටින්නේ. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය මොනවද කියන්නේ වගේ කාරණා පිළිබඳව මොනවද අපිට වර්තාවන්නේ?
දිලක්ෂ, මේ වෙනකොට දිනපතාම වාගේ මියන්මාරයේ ප්‍රධාන නගරවල විරෝධතා රැලි පැවැත්වෙමින් තියෙනවා. මේ විරෝධතා රැලි මේ වෙනතුරුත් සාමකාමීව පැවැත්වෙනවා. අති විශාල ජනතාවක් මේ විරෝධතාවන්ට එකතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අන්සන් සූචීට විරුද්ධව කටයුතු කරපු සමහර කණ්ඩායමුත් මේ වෙනකොට හමුදා පාලනයට විරුද්ධව දැන් වීදි බහැලා තියෙනවා. ඉතින් මේ විදිහට දින පහක් එක දිගට මේ විරෝධතා ඇතිවීමත් සමග මේ වෙනකොට නව හමුදා පාලකයන් අනතුරු රැඳීමක් කරලා තියෙනවා. ඔවුන් කවදුරටත් ඉවසන්නේ නැහැ. ඔවුන් බලය පාවිච්චි කරලා මේ විරෝධතාව මර්ධනය කරන්නට කටයුතු කරනවායි කියලා. ඒ එක්කම ඇමරිකාව විශේෂයෙන්ම ජෝ බයිඩන් ජනාධිපතිවරයා ප්‍රථම වතාවට මේ මියන්මාරයේ ප්‍රශ්නය පිළිබඳ වෙනම ප්‍රකාශයක් කළා. ඔහු කියා සිටියා මියන්මාරයේ හමුදා පාලකයන් නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂවලට රටේ බලය පවරන්නට ඕන, නොවැම්බර් මාසේ පැවතිච්ච ඒ මැතිවරණයේ ප්‍රතිඵලයට ගරු කරන්නට ඕනේ කියලා ජෝ බයිඩන් ප්‍රකාශ කළ තියෙනවා. ඒ කාරණාව ඉෂ්ට කරන තුරු ඔහු මියන්මාරයේ හමුදා බලධාරීන්ට සම්බාධක ක්‍රියාත්මක කරනවා කියලත් ප්‍රකාශ කළ තියෙනවා. මේ අනුව මියන්මාරයේ හමුදා නිලධාරීන්ට අයත් ඇමරිකාවේ බැංකු එහෙම නැත්නම් ඩොලර් වලින් පවත්වාගෙන යන විදේශ ගිණුම් ඩොලර් මිලියන 1000ක විතර වගේ ප්‍රමාණයක් ඇමරිකාව අත්හිටවන්නටත් කටයුතු කළා කියලා ජෝ බයිඩන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මීට අමතරව තවත් ගත යුතු සම්බාධක තියෙනවා නම් ඒ පිළිබඳවත් කටයුතු කරනවායි කියලා ජෝ බයිඩන් මියන්මාරයේ හමුදාවට අනතුරු වැඳීමක් කළා තියෙනවා. මේ වෙනකොට යුරෝපා සංගමයත් බොහෝ බටහිර රටවල මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය බොහොම දැඩි ලෙස විවේචනයට ලක් කළා. ඒ හමුදා ප්‍රධානීන්ගෙන් ඉල්ලලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට රටේ නැවතත් දේශපාලන පක්ෂවලට බලය ලැබෙන විදිහට නොවැම්බර් මාසේ පැවතිච්ච මැතිවරණයේ ප්‍රතිඵලයට ගරු කරලා කටයුතු කරන්නයි කියලා.
ජෝ බයිඩන් පිළිබඳව කතා බහ කරපු හින්දා මේ ඇමරිකාවේ මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙන ක්‍රියාදාමය පිළිබඳවත් අනිවාර්යයෙන්ම කතා බහ කරන්නට ඕනේ. නව ජනාධිපතිවරයා විදිහට ජෝ බයිඩන් පත් වුණාට පස්සේ මීට කලින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගෙනාපු විශ්වාස භංගය සම්බන්ධව වන අලුත් තත්වය මේ වෙනකොට ඇමරිකාවෙන් වාර්තා වෙමින් තියෙනවා. නව ජනාධිපතිවරයාට මුහුණ දෙන්නට සිදුවෙන පළවෙනි අභියෝගයේ විදිහටත් මේක බොහෝ දෙනෙක් හඳුන්වනවා. අපි දන්නවා මල් මීට කලිනුත් අපි සාකච්ඡා කළා ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විශ්වාස භංගයක් අරගෙන එනකොට බොහෝ දෙනෙක් කතා බහ කළේ මේ පිටත්ව යන ජනාධිපතිවරයෙකුට මෙහෙම විශ්වාස භංගයක් ගේන්න පුළුවන්ද බැරිද කියන කාරණාව. කෙසේ හෝ එය සම්මත වුණා, එය නීත්‍යානුකූල බවට ඔප්පු වුණා. දැන් මේ වෙනකොට ඒක ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ඉහළ මන්ත්‍රණ සභාවට සෙනෙට් එකට ගිහිල්ලා දැන් මේ වෙනකොට ඩෙමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ සමාජිකයන්ගේ ඡන්දය මතය මේ සම්බන්ධයෙන් විමසමින් තියෙන කාලවකවානුව. ඉතාමත්ම උණුසුම් වාතාවරණයක් තමයි තියෙන්නේ කියලයි වාර්තාවන්නේ. අලුත් තොරතුරු පිළිබඳව කතා බහ කරද්දී මොනවද අපිට හමුවන විශේෂතා?
දිලුක්ෂි, මෙතන ප්‍රධානම කාරණාව තමයි පහළ මන්ත්‍රණ සභාව විසින් මේ වෙනකොටත් ඩොනල්ඩ් ට්‍රම්ප්ව දෝෂාරියකට ලක් කළ හමාරයි. ඒ කියන්නේ ඇමරිකා ඉතිහාසයේ මෙතෙක් කාලයක් දෙපාරක් දෝෂාභියෝගයකට ලක් වෙච්ච එකම ජනාධිපතිවරයා හැටියට ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙනකොටත් ඉතිහාසගත වෙලා අවසානයි. නමුත් ඒ දෙවෙනි වතාවට දෝෂාභියෝගයට ලක් වෙලා ඔහුට ඒ සම්බන්ධයෙන් දඬුවම් කරන්න ඕනද නැද්ද කියන කාරණාව පිළිබඳ තමයි දැන් මේ වෙනකොට ඇමරිකාවේ ඉහළ මන්ත්‍ර සභාව, එහෙම නැත්නම් සෙනෙට් සභාව ඉදිරියේ විමර්ශනය වෙන්නේ. මෙතනදී මේ දෝෂාභියෝගය විභාගයට ගත යුතුද නැද්ද කියන කාරණාව පිළිබඳව සෙනෙට් සභාවේ ඡන්දයක් පැවැත්වුණා. ඩෙමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය සමසම ආසන සංඛ්‍යාවක් තියෙනවා සෙනෙට් සභාවේ. නමුත් රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරු 6 දෙනෙක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දය ලබා දීලා ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව තියෙන ඒ නඩු ඇහිම, එහෙම නැත්නම් මේ දෝෂාභියෝගයේ විභාගයට ගැනීම අනුමත කළා. ඒ අනුව තමයි මේ වෙනකොට ඇමරිකාවේ සෙනෙට් සභාව විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ඒ දෝෂාභියෝගය සම්බන්ධයෙන් කරන විමර්ශනය මේ වෙනකොට ඉදිරියට ගෙන යමින් තියෙන්නේ. බොහෝ විට ඉරිදා හෝ සන්දා වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දයක් සෙනෙට් සභාවේ ඇතිවීමට නියමිතයි. එතනදී 3-2 ඡන්දය ලබා ගැනීමට හැකි වුණොත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම් පමුණුවන්නට පුළුවන්. සෙනෙට් සභාවේ දඬුවමක් හැටියට හඳුන්වන්නේ ඔහුගේ ප්‍රජා අයිතිය නැති කිරීමක්. ඒ එක්කම නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ ඒ හැකියාව ඩොනල්ඩ් ට්‍රම්ප්ට අහිමි කරන්නට පුළුවන්. ඉතින් ඒ ඡන්දය බොහෝ විට ඉරිදා හෝ සඳුදා ලබන සෙනෙට් සභාවේ ගන්න පුළුවන් කියලා, පවත්වන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. නමුත් රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරු 17 අවශ්‍ය වෙනවා. තවත් මන්ත්‍රීවරු 17 අවශ්‍ය වෙනවා සෙනෙට් සභාවේ 3-2 ඡන්දයෙන් ඔහුව වර්ධකරු කරන්නට. ඒතරම් පහසු කාර්යයක් නෙමෙයි. බොහෝ විට ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්දයෙන් බේරෙන්නට පුළුවන් කියන විශ්වාස කරනවා. නමුත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා මේ වෙනකොට සෙනෙට් සභිකයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව තියෙන ඒ චෝදනා බලලා, විශේෂයෙන්ම ජනවාරි 6 කැපිටල් ගොඩනැගිල්ල, එහෙම නැත්නම් මේ කොංග්‍රස් සභාව හමු වෙන ඒ ගොඩනැගිල්ලට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කඩාවැදිලා ඒ කරපු විනාශය සම්බන්ධයෙන් අතුල තිබුණ CCTV කැමරා දර්ශන මේ වෙනකොට සෙනෙට් සභිකයන්ට දැකබලා ගැනීමට අවස්ථාව සලස්සලා තියෙනවා. ඉතින් මේ විශේෂයෙන්ම මේ විරෝධතාකරුවන් ඇවිල්ලා කැපිටල් ගොඩනැගිල්ල ඇතුලේ ඔවුන් කරපු විනාශය සම්බන්ධයෙන් ඒ සාක්ෂි එළිදැක්වීමත් සමග ජෝ බයිඩන් ප්‍රකාශ කළා තියෙනවා ඔහු විශ්වාස කරනවායි කියලා. රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුනුත් මේ අලුත් සාක්ෂි දැක ගැනීමෙන් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දය දෙයි කියලා. ඉතින් මේ වෙනකොට ඉතාමත්ම ලෝක අවධානයත් බොහොම දැඩිව මේ ප්‍රශ්නයට යොමු වෙලා තියෙනවා. මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් 20-24 කාලයේදී නැවත ඡන්දයකට මුහුණ එන්නට අවස්ථාව තියෙනවද නැද්ද කියලා ඔහුගේ දේශපාලන ඉරණම තීන්දුව කරන දෙයක් බවට පත් වෙනවා සෙනෙට් සභාවේ පැවැත්වෙන ඡන්දය.
සමස්ත ලෝකයේම අවධානයට ලක් වෙලා තියෙන දේශපාලන කාරණාවලින් පරිබාහිර වෙන කාරණාව තමයි මේ කොරෝනා එන්නත. එන්නත් වර්ග කිහිපයක් සම්බන්ධව ලෝකයේ අවධානය යොමු වෙමින් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ඔස්ට්‍රේලියාව පිළිබඳව කතා බහ කළොත් එන්නත් වර්ග 3 මෙරට ජනතාවට ලබා දීමට මධ්‍යම රජයේ සූදානම් සිටිනවා. ඒ පිළිබඳව දැන් නිවේදනයකට හමාරයි. ෆයිසර් එන්නත මුලින්ම ලබා දෙනවා මේ මාසේ අග වෙනකොට ඒ කටයුතු ආරම්භ වන්නට නියමිතයි. ඊට පස්සේ ඇස්ට්‍රාසෙනිකා එන්නත, ඒක දේශීයවත් නිෂ්පාදනය වන එන්නතක් මේ රටේදීත් යම් මාත්‍රා ප්‍රමාණයක් නිෂ්පාදනය වන්නට නියමිතයි. ඊට පස්සේ නොවාවැක්ස් කියන එන්නත ජනතාවට ලබා දෙන්නට මෙරටට ලැබෙනවා. දැන් අපි ලෝකී තත්ත්වය පිළිබඳ විමසා බලද්දී මේ ගෙවිල කී සතිය පුරාම විශේෂිත කාරණාවක් බවට පත් වුණේ අර අලුත් කොරෝනා වෛරස ප්‍රභේද දෙකක් හඳුනාගත්තනේ මහ බ්‍රිතාන්‍යයෙන් සහ දකුණු අප්‍රිකාවෙන්. දැන් දකුණු අප්‍රිකාව හොයාගෙන තියෙනවා මේ ඇස්ට්‍රාසෙනිකා කියන එන්නත මේ නව ප්‍රභේදයට එතරම් සාර්ථකව ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියලා. ඉතින් ඒ සම්බන්ධව ඔවුන් වැඩිදුරටත් තීරණය කරමින් තමන්ගේ රටේ ජනතාවට මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම නවත්වලා තියෙනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැත්තෙන් අපිට ඒ සම්බන්ධව යහපත් ප්‍රතිචාර තමයි ආරංචි වන්නේ. විශේෂයෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත හොඳද නැද්ද මේ නව වෛරස ප්‍රභේදයට කියන කාරණාව එක කාරණාවක්. අනිත් එක වයස සම්බන්ධව තියෙන ගැටලුව. මේ කාරණා දෙක සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මොනවද අලුතින්ම කියන්නේ තමන්ගේ සොයා ගැනීම හරහා?
ඔව් දිලෘක්ෂි, මේ වෙනකොට අවුරුදු 65ට වඩා වැඩි පුද්ගලයන්ට මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම සුදුසු නැද්ද කියලා මතභේදාත්මක ප්‍රශ්නයක් ඇති වුණා පහුගිය සතියේ. විශේෂයෙන්ම යුරෝපයේ සමහර ස්ථානවල අවුරුදු 65ට වඩා වැඩි අයට මේ එන්නත ලබා දීම නිසා සංකූලතා ඇති වුණයි කියලා සමහර තැන්වලින් වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම තවත් ස්ථානවලින් එවැනි පුද්ගලයන්ගේ මරණ වල වැඩිවීමක් සිද්ධ වුණයි කියලා. ඊට අමතරව දකුණු අප්‍රිකාවේ මේ එන්නත ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම ඔවුන් తాදකාලිකව අත්හිටුවා. ඒකට හේතුව වුණේ දකුණු අප්‍රිකාව කියා සිටියා තමන්ගේ රටේ දැන් පැතිරෙන ඒ වෛරස් ප්‍රභේදයට මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ඊතරම් කාර්යක්ෂම නැහැයි කියලා. ඉතින් මේ කාරණා සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැන් ඔවුන්ගේ අදහස ප්‍රකාශ කරලා තියෙනවා. අවුරුදු 65ට වැඩි උදවියටත් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම සුදුසුයි කියලා ඔවුන් විශ්වාස කරනවා කියලා. ඒ එක්කම මේ අලුත් ප්‍රභේද පැතිර යන ස්ථානවලත් මේ එන්නත ලබා දීම සුදුසුයි කියලා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ ඒ පැතිර යන අලුත් ප්‍රභේදයත් ඒ එක්කම දකුණු අප්‍රිකානු ප්‍රභේදයටත් ඒ ඒ ප්‍රභේද පැතිර යන ප්‍රදේශවලත් මේ එන්නත ලබා දීම සුදුසුයි කියලා දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඔවුන්ගේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන් ඒකම ප්‍රකාශ කරලා තියෙනවා මේ එන්නස නුසුදුසුයි කියලා ප්‍රකාශ කරන්නට නම් මීට වඩා දත්ත ඔවුන්ට ලැබෙන්නට අවශ්‍යයි. නමුත් දැනට තියෙන ඔවුන් සතු දත්ත අනුව නම් මේ එන්නත ලබා දීම සුදුසුයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය නිගමනය කරලා තියෙනවා. මුළු ලෝකයේම දැනට ලබා දෙන එන්නත් වලින් වැඩිම ප්‍රමාණයක් ඇස්ට්‍රාසෙනිකා එන්නත හැටියටත් ඔවුන් ප්‍රකාශයට පත් කරනවා. බොහෝ අවස්ථාවලදී අඩු ආදායම් තියෙන රටවල් වල වැඩිපුරම පාවිච්චි කරන්න මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත හැටියට හඳුන්වනවා. මොකද ඒකේ මිල අනෙකුත් එන්නත් වලට සාපේක්ෂව ඉතාමත් පහළ මට්ටමක තියෙන නිසා තවමත් වැඩිපුරම පාවිච්චි කරන එන්නත බවට මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත පත් වෙලා තියෙනවා.
මීළඟ අවධානය යොමුවන්නේ අඟහරු තරණයට ලෝකයේ විවිධ රටවල් දරන්නා වූ උත්සාහ පිළිබඳව. ඇමරිකාව නම් වාර කිහිපයක් මිනිසුන් රහිත යානා යවලා පස්සාම්පල පරීක්ෂණ සඳහා නැවතත් පෘථිවියට රැගෙන ආවා. නමුත් අලුතින් රටවල් දෙකක් එකතු වෙලා තියෙනවා, චීනය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය. මොවුන්ගේ අලුත් ප්‍රයත්න දෙකක් වාර්තා වෙනවා අඟහරු තරණය සඳහා. අමල් වැඩිදුර විස්තර දැනගන්න කැමති ඒ සම්බන්ධයෙන්?
මේ සතියේ දිල්රුක්ෂේ අඟහරු කක්ෂයට පෘථිවියෙන් යවපු යානා දෙකක් ඇතුළු වුණා. එකක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් විසින් යවපු අල් අමාල් එහෙමත් නැත්නම් හෝප් කියන යානය, අනිත් එක තමයි චීනය විසින් යවපු තියන් වෙන් එක කියන යානය. ඉතින් මේ යානා දෙකම මේ වෙනකොට අඟහරු ග්‍රහයාගේ කක්ෂයට ඇතුල් වෙලා තියෙනවා. ඒ මුලින් යවපු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ යානය තව කෙටි කාලයකින් අඟහරු මතුපිටට යාමට නියමිතයි. ඒ වගේම චීනය විසින් යවපු යානයත් අඟහරු මත ගොඩ බැහැලා තව ඒ පරීක්ෂණ කරන්නට නියමිතයි. ඉතින් මේ යානා දෙකට අමතරව මේ මාසයේ තුලම නාසා ආයතනය විසින් යවපු ඒ යානයත් අඟහරු මතුපිටට ගොඩ බාන්නට නියමිතයි. ඊට අමතරව චීනය බලාපොරොත්තු වෙනවා 20:22 වෙනකොට පුද්ගලයන් රැගත් යානයක් අඟහරු මතුපිටට යවන්න. ඉතින් ඒකේ ප්‍රධාන දෙයක් හැටියට තමයි මේ අලුතෙන් චීනය විසින් යවපු තියන් වෙන් එක යානයේ බලාපොරොත්තුව. මේ මීට කලින් අවස්ථා පහකදී නාසා ආයතනය විසින්, ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය, අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා යානා පහක් 1997 ඉඳලා මේ දක්වා යවලා තියෙනවා. ඉතින් අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් නොයෙකුත් තොරතුරු මීට කලින් ලබාගෙන තියෙනවා. නමුත් විශේෂයෙන්ම අඟහරු ග්‍රහයා මතුපිට ජලය තියෙනවද, ඒ වගේම ජීවීන් ඇති කරන්න පුළුවන් ඒ අවශ්‍ය සාධක තියෙනවද කියන කාරණාව මූලික කරගෙන තමයි මේ පරීක්ෂණ තුනම, මේ රටවල් තුනම සිද්ධ කරන්නේ. නමුත් මෙතනදී චීනය බොහෝ විට පුද්ගලයෙක් අඟහරු ග්‍රහයා මතට යැවීමේ කටයුත්ත එනවෘද්ධ වගේ කාලයක් වෙනකොට කරන්නට පුළුවන් කියන විශ්වාසයත් දැන් ඇති වෙලා තියෙනවා.
අමල් ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලගේ සතියේ සුවිශේෂී ලෝකයේ තියෙන තත්විත්ති පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. අපි එහෙමනම් නැවතත් හමු වෙමු ලබන සතියේ සිකුරාදා. ආයුබෝවන්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.